මීළඟට ගරු එරන් වික්‍රමරත්න මැතිතුමා විනාඩි 12ක් කාලයක් ඔබතුමාට ලැබුණා.
ස්තුතියි. අද මේ විවාදයේ මුලදී බොහොම අවාසනාවන්තයි දකින්න එක ඇමති කෙනෙක් කතා කරනකොට හිටපු ඇමතිතුමාට නොයෙකුත් චෝදනාවල් කළා හොරකම වංචාව ගැන. දැන් මං හිතන්නේ මේ විවාදය අපි ඊට වැඩිය ඉහළ මට්ටමකින් ගත්තොත් හොඳයි. මොකද අපි දන්නවා දැන් මේ ළඟදීත් ඔය ඖෂධ ගැනීම ගැන චෝදනාවල් හුඟක් තිබිලා තියෙනවා එක එක මාධ්‍ය ජාලවල. අපි එක තව දෙයක්ත් දන්නවා. ඒකට අද ඉන්න සෞඛ්‍ය ඇමතිතුමියට කිසිම සම්බන්ධතාවයක් නැති බවත් අපි දන්නවා. ඉතින් මම කියන්නේ මේවා පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් නෙමෙයි. මං හිතන්නේ ඊට යහ ගිහිල්ලා අපි කතා කළ යුතුයි කියන එකයි. අපි අපේ ආදරණීයන්ට හිතවතුන්ට ආශිර්වාද කරන්නේ නිරෝගී ජීවිතයකට. සුවපත් දිවයකට. යමකගේ සෞඛ්‍ය දුර්වල නම් ඔහු කොතරම් දේපල කොතරම් බාලය හිමිකම් තිබුණත් ඔහුට අවශ්‍ය හොඳ සෞඛ්‍යයක්. ඔහු සිතු පැතු දේ ලැබීමට වරමක් ඇත්තෙකු වුවත් තේරුමක් නෑ. අන්න ඒ නිසා තමයි මිනිසෙකු යනු පරම ධනය මිනිස්සුකගේ ලාභය නෙවෙයි පරම ලාභය නිරෝගීමත් ජීවිතයක්. මේ වෙනට විට වඩා දියුණු පිළිගැනීමක් වෙලා තියෙන්නේ රෝගී වූ විට ප්‍රතිකාර කිරීම නොවේ. ඒ වෙනට රෝගය වලක්වා ලීමයි. ඒ අර්ථයේ නිරෝගී සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතකට හිංකම් කියන පුරවැසි අයිතිවාසිකමක් වෙනවා. රටේ පුරවැසියන් සෞඛ්‍ය ආරක්ෂිතව තිබීමත් නිරෝගීකම පවත්වාගෙන යෑමත් රජයක් සතු උල්ලංඝනය නොකළ හැකි වගකීමක්. එනිසා සෞඛ්‍ය අයවැයේදී අපිට පේනවා ශීර්ෂය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම වෙන් කරලා තියෙන මුදල ගැන. දැන් මේ මුදල හැමතිස්සෙම සසඳන්න අමාරුයි පසුගිය කාලයේ මේ කාලයේ නිසා නොයෙකුත් ආමාත්‍යංශ තියෙන නිසා. නමුත් සෞඛ්‍ය ආමාත්‍යංශයට වෙන් කරලා තියෙන මුදල බොහොම පොඩි ප්‍රතිශතයකින් තමයි වැඩි වෙලා තියෙන්නේ 2020-21 අපි ගත්තොත්. එනේ මේව සංසාධනය කරන්න බොහොම අමාරු වුණත් හරිද අපි සඳහන් කරන්නට ඕනේ ප්‍රතිපාදනය මදි කියලා සඳහන් කරන්න වෙනවා. මේ කියන්නේ නැහැ මම කියන්නේ නැහැ මේක දැන් මහා මාර්ගවලට බැලුවොත් මහා මාර්ගවලට වෙන් කරලා තිනවා 2020 දී රුපියල් බිලියන 244.8ක් 2021 දී රුපියල් බිලියන 330ක් වෙන් කරලා තිනවා. බැලූ බැල්මට නම් පෙනෙන්නේ පොදුජන පෙරමුණ ආණ්ඩුවේ රටේ මහජනතාවට වඩා මහා මාර්ගවලට ආදරය කරන බවයි. ජනතාවගේ නිරෝගී බව නොසලකා සිදු කරන සංවර්ධනය කියන්න වෙන්නේ කොමිස් සංවර්ධනයක් හැටියටයි. දැන් අපිට ආණ්ඩුවෙන් අහන්න වෙනවා ඒ ආණ්ඩුව කරන හදන සංවර්ධනය මොකක්ද කියලා අපි අහන්න සිදු වෙනවා. සැබවින්ම යම් පාලනයක් ආණ්ඩුවක් කොතරම් ජනතා හිතවාදීද නැද්ද යන තීරණය කරන හොඳ නිර්ණායකය තමයි ඒ ආණ්ඩුවේ සෞඛ්‍ය පිළිබඳව තියෙන ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි 2019 වෙනකන් අපි බැලුවොත් මේක දෙවිදිකට බලන්න පුළුවන්. එකක් ඇවිල්ලා දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට කොච්චර වෙන් කරලා තියෙනවද. මම ඒක සභාගත කරනවා අවසර ඇතුව ලේඛන අංකයක් හැටියට සභාගත කරන්නම් කාලේ ප්‍රශ්නේ නිසා. මේවා ජනතාව දැනගන්න ඕනේ. ඒ වගේම මේ ගරු සභාවෙන් මේ දත්ත ගැන දැනගන්න ඕනේ. එතකොට කාට කාටත් තේරුම් ගන්න පුළුවන් තමන් ජනතාවගේ නිරෝගීමත් බව සම්බන්ධව කොතරම් සංවේදී වුණාද නැද්ද කියන එක. ඒ වගේම මම සභාගත කරනවා ලේඛනාංක 2 සභාගත කරනවා කරුණාකර ඒකත් සභාගත කරන්නේ. එහි සඳහන් වෙන්නේ 2010 සිට 21 දක්වා රජය සෞඛ්‍යයට වේදම් කරන ප්‍රමාණය මුළු වියදමේ ප්‍රතිශතයක් හැටියට. මුළු වියදමේ. එතන පෙනෙනවා අපි 2016 දී වෙන් කළ ප්‍රමාණයවත් 2021 වසංගත තත්ත්වය තුලදී ආණ්ඩුව වෙන් කරලා නැහැ කියන එක තමයි පෙන්නේ. ඔන්න ආණ්ඩුව ජනතාවගේ නිරෝගීකම ගැන දක්වන සැලකිල්ල ජනතාව මේ පැහැදිලිව තේරුම් ගත යුතුයි. අපිට අපේ පාලන සමයේදී නිරෝගී පැවැත්ම වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදු කළ සේවාවන් ගැන ආඩම්බරෙන් සිහිපත් කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම එහි ගෞරවය අපි රාජිත සේනාරත්න ආමාත්‍යවරයාට ලබා දිය යුතුයි. ස්ටෙන්ස් අක්ෂිකාච නොමිලේ ලබා දීම, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම, වෙළඳ නාම ඖෂධ 400ක පමණ මිල අඩු කිරීම, පිළිකා ඖෂධවල මිල 52කින් අඩු කිරීම, ඔය වගේ බොහෝම ගෞරවයෙන් සිහිපත් කළ වැඩ රාශියක්ම තිබෙනවා. මම හිතන්නේ මෑත ඉතිහාසයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාලම වැඩ ප්‍රමාණයක් සිදු කළේ ඒ පසුගිය කාලය තුලයි. අර කැහැගාපු නිසා මම කියන්න කැමැති, මම එතකොට කියනවා World Bank report එකෙන්ම කියවන්නම්. Overall, Sri Lanka's health system is pro-poor, and except for the convenience factor, it does not appear to be the case that health services for the poor are poor health services, a claim sometimes voiced about other countries. A global study using benefit incident analysis found Sri Lanka's government health system to be second most pro-poor out of 66 countries. This is a World Bank Group report, Universal Health Coverage Study. ඒ වගේම අර 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 මේක මේ තර්ක කරන්න හදපු නිසා මම මේකත් කියවන්න ඕනේ. මේක ඇවිල්ලා WHO එකේ, හරිද, ඒගොල්ලන්ගේ වාර්තාවෙන් මේ කියවන්නේ, රයිට්. මේකේ නොයෙකුත් දේවල් තියෙනවා, නමුත් මම පොදුවේ කියෙව්වොත්, steadfast political commitment helped the country achieve major gains from 2016. Sri Lanka withstood pressure from the food and beverage industry and introduced traffic light labeling on sugary food and drinks. Tobacco taxation was increased significantly. There will be many challenges ahead as the country goes towards plan packaging, including stricter tobacco, alcohol control legislation, and extension of traffic light labeling systems. WHO will continue to support the country in its mission to resist industry interference and address the growing challenge of NCDs. Meva saukhya ඇමතිවරුන්ට කරන්න ලේසි දේවල් නෙමෙයි, නමුත් මේ කරලා තියෙන දේවල් අපි අගය කළ යුතුයි. එතකොට අපි පාර්ලිමේන්තුවක් ලෙස එක් එක් ක්ෂේත්‍රවල ප්‍රතිපාදන වෙන් කරන්නේ ප්‍රමුඛතාවය දෙන්නයි. අපි කවුරුත් ගෙදරින් ගෙනාව මුදල් නෙමෙයි මේවා. මේවා ජනතාවගේ බදු මුදල්. එහෙමනම් ජනතාවගේ නිරෝගීකම ගැන මේ විදියට නුතුකා හරින ආණ්ඩුවක් ජනතාවාදී ආණ්ඩුවක් වීමට කොහෙත්ම සුදුසු නෑ. අපි ජනතාවට කියනවා පාලකයන්ගේ සුරංගන කතාවලට තවදුරටත් අන්ධ වෙන්න එපා කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෑශීර්ෂය පුරාවටම බොහෝ දෙනෙකු අවධානය යොමු වුණේ බෝවන රෝග සඳහායි. නමුත් මම අවධානය යොමු කරනවා බෝ නොවන රෝග සම්බන්ධව. සෞඛ්‍යංශ වාර්තාව අනුව රටේ සිදුවන මරණ වලින් 70%ක් පමණ සිදුවන්නේ බෝ නොවන රෝග වලින්. මම ඒකත් ලේඛනගත කරනවා අවසරය ඇතුව කාලේ ප්‍රශ්න නිසා, ලේඛන අංක 3 හැටියට, හරිද, ඒක වැදගත් ලේඛනයයි. ඒ තමයි රජයේ රෝහල් වලින් වාර්තා වූ බෝ නොවන රෝග කීපයක් රෝගීන් හා මරණ සංඛ්‍යාවේ රෝග හේතු කාරක අනුයි ඒ ලේඛනයේ තියෙන්නේ. 1980 සිට 20.19 දක්වා තීරණාත්මක වර්ෂවල දත්තෙහි ඇතුළත් වෙනවා. මෙහිදී බෝ නොවන රෝගවලට සම්බන්ධව ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධව මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. ඒ දුම්කොළ මධ්‍යසාරයේ දියවැඩියාව. දුම්කොළ භාවිතය සම්බන්ධයෙන් මුලින්මින්ම අවධානය යොමු කළොත් අපේ රටේ 136ක් පමණ දුම්කොළ භාවිතා කරනවා. ඒකෙන් 116ක් සිගරට් වලට ඇබ්බැහි වෙලා. සම්ප්‍රදායික තර්කයක් තියෙනවා දුම්කොළ ටුබැකෝ එකෙන් රජය ඉහළ බද්දක් අය කිරීම නිසා ඒ වියදම ප්‍රමාණවත් කියලා එක පියවන්න. නමුත් WHO ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ඒ රටවල් වල දුම්කොළ බදු හරහා ලබන ලාභයට වඩා වැඩි වියදම් ප්‍රතිකාර සඳහා වැය වෙනවා. මේක ලෝකෙත් වෙනවා, මේක ලංකාවෙත් වෙනවා. ඒ නිසා දුම්කොළ භාවිතය අපි අඩු කළ යුතුයි. දුම්කොළ භාවිතය නිසා හෘදාබාධය හා ශ්වසන රෝග වගේම පිළිකා ඇති වෙනවා. මෙහිදී සිහිපත් කරන්නට ඕනේ අපි 2003 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති කරගත් සම්මුතිය රටවල් 181ක් අස්සම් කළා. ලංකාව තමයි 4 වෙනි රට මේක අස්සම් කරන්න. ඒ වගේම තමයි ආනයන බාධක දැමුවා, ප්‍රවර්ධන කටයුතු අපි තහනම් කළා, වෙළඳ ප්‍රචාර දැන්වීම නැවතුවා, අනුග්‍රහය අපි නැවතුවා මේ දුම්කොළ වලට. නමුත් WHO එක පෙන්වන දේ තමයි අපි තවත් බදු ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ සහ මිල ඉහළ යවන්න අවශ්‍යයි. එතකොට තමයි භාවිතය සීමා කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා රටක ආදායම ඉහළට යනකොට ඒක කොච්චර වැඩි කළත් ගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඒ නිසා මේ දෙකම දිහා අපි බලන්නට ඕනේ. මේ දුම්කොළ සමාගම්, හරිද, බදු ගෙවීම නිසා ඒ අයගේ ආදායම අඩු වෙනවා කියන එක වැරදි. 2018 දී ඒ අය it is a net income tax වලට පස්සේ ඒක 128.3%කට තිබුණේ 2018 වෙනකොට අවුරුදු 10කට පස්සේ 33.8%කට තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේක ගැන සැලකිල්ලෙන් වැඩ කරන්න ඕනේ අපේ සෞඛ්‍ය ඉහළට යවා ගන්න.
තවත් මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. වකුගඩ රෝගය තියෙනවා. අපි දන්නවා CKD තියෙනවා. ඒ වගේම CKDU තියෙනවා. මේක මේ මේ මේක ගැනත් අද උදේ සඳහන් කළා. අපි ඒ ඩයලිසිස් මැෂින්ස් 200 ඉඳන් 500කට විතර වැඩි කරලා තියෙනවා. තවත් වැඩි කළ යුතුයි. මේක මට බොහොම සංවේදී කරුණක්. මොකද මගේ මවත් නැති වුණේ මේ වකුගඩ රෝගයෙන්. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය සෞඛ්‍ය සේවයට චූල හෙරත් විශේෂ වෛද්‍යවරයාටත් ඒ වගේම ශ්‍රී ජයවර්ධන රෝහලටත් ඒ අයගේ සේවය නිසා ඇයට අවුරුදු 13ක් ජීවත් වෙන්න පුළුවන් වුණා ඒ හේතුව නිසා. ඉතින් මේ රෝගීන් හුඟක් වැඩි වෙලා තියෙනවා රට තුළ. ඒ පවුල්වලට තියෙන ඒ පීඩනය අපි අඩු කරන්න අපි ක්‍රියා කළ යුතුයි. මේක මම විශ්වාස කරනවා අපේ ඇමතිනියට මේක තවත් දියුණු කරන්න පුළුවන් කියලා. හදවත් රෝහල් තත්ත්වය අපි බලපුවාම හරිද සත්කම් කිරීම බොහොම අඩුයි. මහ රෝහලේ සත්කම් කරන එකට පොරොත්තු ලේකේ ඉන්නවා 6230ක් ඉන්නවා. බලාගෙන ඉන්න වෙනවා අවුරුදු 4ක් විතර බලාගෙන ඉන්න වෙනවා. ඒ වගේම මට මතක් වෙනවා හිතවත් වෛද්‍යවරයෙකුගේ අත්දැකීම. ඔහුට වරක් පණිවිඩයක් ලැබෙනවා පුතෙකුගෙන්. තාත්තගේ නම හදවත් සත්කම් පොරොන්දු ලේඛනයෙන් ඉවත් කරන්න කියලා. හේතුව තාත්තා නැති වෙලා. පියෙකුට අහිමි වීමට පුතෙකුට පියෙකුගේ අහිමි වීම පුතෙකුට ඒ පවුලට ඇති කරන බලපෑම. ඒ නිසා තමයි රජය මැදිහත් වෙන්නට ඕනේ. ජනතාවගේ සෞඛ්‍යය පැත්තට අපි යන්නට අවශ්‍යයි. 2015 දී අපි මේක කළා. මම මේක නැවත කියන්න යන්නේ නැහැ. පිළිකා රෝගය පිළිබඳවත් මේක කළා. සේනක බීබිලේ ඖෂධ
ප්‍රතිපත්තිතුමා කාලය අවසන් වෙනවා.
මම මේක අවසන් කරනවා මේ අවසාන කරුණෙන්. මේක මම ගේන්න කැමති විශේෂයෙන්ම ඇමතිතුමියගේ ඇමතිතුමිය වෙතට. ඇතටම අපි මේ ප්‍රයිමරි කෙයා සංකල්පයට නිවැරදිව ක්‍රියාත්මක කරන්නට ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒක ළඟදී සඳහන් කරලා තිබුණා. රටක් සංවර්ධනය කිරීමේදී ප්‍රයිමරි කෙයාක වැඩි OPD එකට 23000ක් එනවා කොළඹට 5000ක් විතර එනවා. හරිද අපිට ඒ World Bank එකෙන් ADB එකෙන් මුදල් දීලා තියෙනවා ප්‍රයිමරි හෙල්ත් කෙයා සිස්ටම් ස්ට්‍රෙන්තනින් ප්‍රොජෙක්ට් එකට. මේ ප්‍රයිමරි හෙල්ත් කෙයා සම්බන්ධව රටේ විශේෂඥයන් ඉන්නවා. ෆැමිලි මෙඩිසින් විශේෂඥ ලියාපදිංචි වෙච්ච 17ක් ඉන්නවා. ඒ අය මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ නැහැ. ඒකයි මම ඔබතුමියට මේක ගේන්නේ. ඉතින් මේ මොරටුවේ රෝහල තියෙනවා, රුලාවේ රෝහල. මේක තමයි මුල් රෝහල පටන් ගත්තේ. ප්‍රයිමරි කෙයාකට මුල් තැන දෙන්න මම විශේෂයෙන්ම අපේ ඇමතිතුමියට සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ ලබා දෙන සහය ගැනත් මම ස්තුතිවන්ත වෙනවා. නමුත් මේ ක්‍රමවේදය අපි රටටම ගෙනියන්නට ඕනේ. රටේ සෞඛ්‍ය මීට වැඩිය දියුණු කරන්න ස්තුතිය ලබා දුන්න කාලය ගැන.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහත්මයා, ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් ලැබෙනවා.
සභාපතිතුමනි, දේශීය වෙදිකම් ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ මූලික කරගත් කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ට, ඒ වගේම විශේෂයෙන්ම අපි අතිගරු ජනාධිපතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා මෙවැනි අමාත්‍යංශයක් ස්වාධීනව නිර්මාණය කර ඉදිරියට ගෙන යාමට අවකාශ සැලසීම පිළිබඳව. ගරු එරාම් වික්‍රමරත්න මැතිතුමාගේ දේවමේහයකට හා සමාන දේශනයේ අසද්දි මට මතක් වුණ එකක් තියෙනවා. ඒ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ඉදිරිපත් කරලා තියෙන මුදල් ප්‍රමාණය පිළිබඳව. එතුමා ගන්නේ කරද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ වලට වෙන් කරන ලද මුදල් පිළිබඳව සැලකිලිමත් නොවී තමයි මේ අදහස් ඉදිරිපත් කරන්න කියන කාරණේ. හොඳමයි. ඒ නිසා ගෞරව සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ දේශීය වෙදකම, පාරම්පරික වෙදකමත්, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත්, සිද්ධ යුනානි වෛද්‍ය ක්‍රමත් මේ සමස්තයේම එකතුවක් ලෙස අපේ රටේ ජනතාවගේ නිරෝගී භාවය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවෙච්ච වෛද්‍ය ක්‍රම බව. ඒ අතරනුත් අපි විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ සඳහන් කරලා තියෙන පරිදි අපේ රටේ පාරම්පරික හෙළ වෙදකම වෙනුවෙන් දේශීය වෛද්‍ය සභාවක් නිර්මාණය කර අපේ රටේ පාරම්පරික වෛද්‍යවරුන්ව ආරක්ෂා කරගන්න සහ දිරිගන්වන්න ඔවුන් අගය කරන්න අවශ්‍ය කටයුතු සිදු කරනවායි කියන මතක් කිරීම ඉතා ඕනකමින් සිදු කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා දීර්ඝ කාලයක් අපේ හෙළවෙදකම සම්ප්‍රදායික වෙදකම ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා පැවතුනේ. ඒ නිසාම අපේ රට තුළ සිටපු ආදි මුතුන් මිත්තෝ භාවිතා කරපු ඒ සාම්ප්‍රදායික ඥාණය මහ අධ්‍යාත්මික ශක්තියක් ලෙස අපේ රටේ දහස් ගණන් රෝගීන් සුවපත් කරන්න හේතු වෙලා තියෙනවා. ශල්‍ය කර්මයක් කරන්න බටහිර වෛද්‍යවරයෙක් ගාවට යද්දී ඒ ශල්‍ය කර්මයේදී ඇඟිල්ලක් කැපිලා ශල්‍ය කර්මයක් කරන්න යද්දී ඒ ඇඟිල්ල කපලා දානවා නම් ශල්‍ය වෛද්‍යවරයෙක් ඒකට අවශ්‍යද? හැබැයි ඒ ඇඟිල්ල යා කරන බෙහෙත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තිබුණ බව අපි දන්නවා. රසායනාගාර වල දවස් ගණන් පරීක්ෂණ කරලා වාර්තා ලබා ගන්නවා වෙනුවට අපේ අතේ නාඩි අල්ලලා සියලුම සර්වාංග රෝග පිළිබඳව, වේදනාවල් පිළිබඳව, වග්ගඩු පිළිබඳව, හෘදයේ වස්තුව පිළිබඳව, අක්මාව පිළිබඳව, මේ ශරීර සියලු අංග පිළිබඳ වාර්තාවක් නාඩි අල්ලලා බලලා කියන හෙළවෙද රිසිවරු සිටිය බව රහසක් නෙමෙයි. ඒ නිසා ඒ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ඒ පාරම්පරික දැනුම අගය කරන වැඩසටහනකට අපි ගමන් කරනවා. අපේ රටේ ප්‍රචලිත මෙවැනි දේශීය වෛද්‍යවරුන් එකට එකතු කරමින් ඔවුන් පිළිබඳව එක් එක් තැනැත්තන් පිළිබඳව ඉතිහාසයේ පිළිබඳ කරුණු හෙළිදරව් කරමින් ඔවුන්ගේ වෛද්‍ය ක්‍රම සංරක්ෂණය කරන්නත් අගය කරන්නත් අපි මූලික කටයුතු දැන්තමත් සිදු කරන බව මතක් කරනවා. ඒ වගේ මේ නිසා කිසිසේත්ම අපි අවඥාවට ලක් කළ යුත්තේ නැහැ අපේ පාරම්පරික දැනුම. දවසින් දවස මේ කොරෝනා වසංගත රෝග තත්ත්වය හැමුවේ අපි දන්නවා දේශීය ඖෂධ ක්‍රමයෙන් කොරෝනා වසංගතයට පිළියම් සෙවීම පිළිබඳ ජාතික කමිටුවක් පත් කළා. අපි මේ අමාත්‍යාංශයේ බාර ගැනීමෙන් පස්සේ එම කමිටුව පුළුල් කර ලැබුවා. ඒ නිසා අපේ රටේ පාරම්පරික වෛද්‍යවරු දවසෙන් දවස අලුත් බෙහෙත් ඉතා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඊයේ දවසේ අපි දැක්ක දෙරණ රූපවාහිනී නාලිකාවේ විශේෂයෙන්ම අරණායක ප්‍රදේශයේ සිටින බණ්ඩාර වේද මහත්මයාගේ සොයා ගැනීම පිළිබඳව ගරු උදේකාන්ත මැතිතුමා සමග එම වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු ලැබුණ වහාම අපි දැන් සතියකට පෙර එම වෛද්‍යතුමාව මුණ ගැසුණා. විශේෂයෙන්ම ඒ පිළිබඳ සායනික අධ්‍යයනය පරීක්ෂණයක් වතුපිටිවෙල රෝහලේ බටහිර වෛද්‍යවරුන් විසින් සිදු කරන ලැබුවා. ඒ නිසා අපි ඒ වෛද්‍යවරුන්ට අගය කරනවා. ඒ වගේම ඒ වෛද්‍යවරුන්ට හානිකර කිසිම දෙයක් කරන්න කටයුතු නොකරන්න කියන ඉල්ලීම මේ වෙලාවේ කරන්නත් අපි අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම ඒ නිසා ලෙඩ කියන එක රෝගය කියන එක බටහිරටද දේශීයද කියලා ප්‍රශ්නයක් නෙමෙයි. ලෙඩේ ලෙඩේමයි, ප්‍රතිකර්මය අනුව තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා අද ලෝකයේ බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු රටවල් වල දහස් ගණන් රෝගී මේ අද්දී ආසාදිතයන් බවට පත්ෙද්දී අපේ රටවල් වල යම් පමණකින් මේ රෝගී තත්ත්වයන් අවම කරගන්න අපේ දේශීය වෛද්‍ය ක්‍රම හේතු වෙලා තියෙනවා, ප්‍රතිකර්ම ක්‍රම හේතු වෙලා තියෙනවා. ඒ නිසා අපේ සෞඛ්‍ය සේවයේ අපේ රට දායාද කළ ජයග්‍රහණ අතිවිශාලයි. ඒ නිසා දේශීය වෙදකමත් බටහිර වෛද්‍ය ශේෂ්ඨයේ දැනුමත් පර්යේෂණ මාර්ගත් උපකරණ තාක්ෂණයත් උපයෝගී කරගන්නත් සම්බන්ධ කරගත්ත වැඩපිළිවෙලකින් තමයි අපේ රටට අවශ්‍ය යහපත ජයග්‍රහණ ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය අපි තියෙනවා. අපි රටක් වශයෙන් විශාල ආර්ථික වශයෙන් විදේශ විනිමය හිඟතාවයකින් පෙළෙනවා. ඒත් අපි දන්නවා අද වෙන විට අපේ රටට දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වශයෙන් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් විදේශ විනිමය ගලාගෙන යනවා. ඒ නිසා අපේ අමාත්‍යාංශයේ සුවදරණී වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපේ රටේ වගා කළ හැකි හැම ඔසුවක්ම වගා කිරීම සහ සංරක්ෂණය කිරීමේ වැඩසටහන අපි ආරම්භ කරලා තියෙනවා. අපි කටුවැල්බටු ඉඟුරු කොත්තමල්ලි කහ පමණක් නෙමෙයි සාර්ණ මුල් පවා පිටරටින් ගෙන්නනවා. අපි දන්නවා ආර්ථික වශයෙන් ඉතාම ඵලදායක භෝග අපේ මහ පොළොවේ වැවෙනවා. හීම් බිං කොහොම කිලෝ එකක අද රුපියල් 23000යි. අපේ රටේ ග්‍රාමීය ජනතාවට ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ලබාගෙන පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා රට පුරාම අපේ සතු ඖෂධ උයන්, ඒ වගේම අපේ දහම් පාසල් පන්සල් ආශ්‍රය කරගෙන පොදු භූමි කොටස් ආශ්‍රය කරගෙන වගා කිරීමේ වැඩසටහන, ණය ලබාගැනීමේ වැඩසටහන, අපේ ඖෂධ සංස්ථාත් මූලික කරගත්ත එක්රැස් කිරීම සහ මිලදී ගැනීමේ වැඩසටහන ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන නිෂ්පාදන ක්‍රියාවලියත් ජනතාවට ඉතාම ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ ලබා දීම සඳහා උත්සාහයක් අපි දරනවා. වැය වන විදේශ විනිමය වළක්වා ගැනීම සඳහා, ඒ වගේම අපේ සංචාරක ක්ෂේත්‍රයට අදාළව විදේශ විනිමය උත්පාදනය කිරීමේ මාර්ගයක් ලෙස හේල වේදකම, දේශී වේදකම සහ අපේ ආයුර්වේද වේදකම උපයෝගී කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා සෑම සංචාරක නිකේතනයකම දේශීය වෛද්‍ය ක්‍රමය උපයෝගී කරගන්නා වූ ඒකකයන් නිර්මාණය කිරීම සඳහා අපි උත්සාහයක් දරනවා. විශේෂයෙන්ම අපේ රටට විදේශීය සංචාරකින් ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු සිද්ධ කළ යුතු කියන විශ්වාසය අපි ගාව තියෙනවා. ඒ වගේම අපේ දැනුම දියුණු කරන්න පුහුණු කටයුතු දියුණු කිරීම සඳහා වැඩපිළිවෙළ දැන්තමත් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ දේශීය වෙදකම් පිළිබඳව අධ්‍යයන ආයතන, ඒ වගේම පර්යේෂණ ආයතන ඒ සඳහා යොමු වෙලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ අද හැමතැනම විහිදලා තියෙනවා සම්බාහන මධ්‍යස්ථාන, ඉස්පා නැමැති කතන්දරය රට පුරා ක්‍රියාත්මක බව අපි දන්නවා. හැබැයි අපේ ඉපැරිණි නිලවෙදකම මූලික කරගත්ත සම්බාහන ක්‍රමවේද උපයෝගී කරගත්තොත් අපේ රටේ ජනතාවගේ නිරෝගී භාවයත් විදේශීය සංචාරකෙන් ආකර්ෂණය කරගන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපේ දැනුම යාවත්කාලීන කරමින් එක පැත්තකින් විශේෂයෙන්ම අපේ අලුත් තරුණ පරම්පරාවට ආදායම් උත්පාදනය කිරීම සඳහා ක්‍රමවේදයක්, අපේ ජාතික සංස්කෘතික හරපද්ධතීන් විනාශ වීමට ඉඩ නොදී ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය පවතිනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා දියුණු රෝහල් පද්ධතියක්. අපේ රෝහල් පද්ධතියෙන් අඩුපාඩු, ආයුර්වේද රෝහල් පද්ධතියෙන් අඩුපාඩු තියෙනවා. එනිසා ඒවා නිවර්දි කරගැනීමේ වකීම අමාත්‍යාංශයක් විදිහට අපිට පැවරලා තියෙන බව අපි විශ්වාස කරනවා. ඒ කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා ස්නායු රෝග සම්බන්ධයෙන්, අද ස්නායු හෘද රෝගීන්ගෙන් 50%කට ස්නායු රෝග, අංශභාග රෝග වැළඳෙනවා. අංශභාග රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවට සහ අනිකුත් වෛද්‍ය ක්‍රමයන් වලට ප්‍රතිකාර ක්‍රම ඉතාම අඩුයි. ඒ නිසා ඒ සඳහා දේශීය වෙදකම තමයි අංශභාග රෝගීන් ඇතුළු ස්නායු රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් අදාළ වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එවැනි රෝහලක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඇතුව අංග සම්පූර්ණ අද බටහිර රෝහල් පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන පෞද්ගලික රෝහල් පද්ධතියට හා සමාන රෝහල් පද්ධතියක් නිර්මාණය කිරීමට සම්පකාර අමාත්‍යාංශය සමග ඒකාබද්ධ වෙලා වැඩපිළිවෙළක් කරා අපි ගමන් කරනවා. විශේෂයෙන්ම අපිට ඒ සඳහා අවශ්‍ය වෙනවා රක්ෂණ ක්‍රමයක්. එම රෝහල්වල නේවාසිකෝ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා රක්ෂණ ක්‍රමවේදයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය අපිට පවතිනවා. ඒ සඳහා අපි කටයුතු කරමින් යනවා. ඒ වගේම විශේෂයෙන්ම ඊ චැනලින් වෙන සේවයක් අපිට අවශ්‍ය වෙනවා. අපේ රටේ පාරම්පරික වෛද්‍යවරුත් ආයුර්වේද වෛද්‍යවරුත් එකතැනකට ගෙනල්ලා අපේ රටේ ජනතාවට ප්‍රතිකර්ම නියම් කිරීමට අදාළ ප්‍රතිකර්ම ලබා ගැනීමට අවශ්‍ය මධ්‍යස්ථාන නිර්මාණය විය යුතුයි කියන අදහසේ අපි අමාත්‍යාංශයක් විදිහට තීරණය කරලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා අපි ඉදිරි කාල පරිච්ඡේදයේ එවැනි රෝහල් පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා කැප වෙනවා. දැන්ටමත් අපි ගරු සභාපතිතුමනි ආරම්භ කරලා තියෙනවා මද්‍රව්‍ය නිවාරණය සඳහා පුනර්ජීවනී නැමැති වැඩසටහන, දේශීය වෙදකමත්, ඒ වගේම අපේ පවතින බෞද්ධ අධ්‍යාපනික බෞද්ධ භාවනාමය ක්‍රමත්, සංගීත චිකිත්සාවත්, යෝග ව්‍යායාමත් එකට ඒකාබද්ධ කරගත්ත මද්‍රව්‍ය නිවාරණය සඳහා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවම් පුනරුත්ථාපනය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් මේ වසංගත රෝග තත්ත්වයත් එක්ක ඇති වෙලා තියෙන ගැටලු නිසා අපිට ක්‍රියාත්මක කිරීම පිළිබඳ අඩුපාඩු රාශියක් පැවතුණත් අපි විශ්වාස කරන ඉදිරි කාල පරිච්ඡේදයේ අපේ රටේ තරුණ පරම්පරාව ගොඩගන්න
ධර්මමත්වන්ත අමිනිත දෙකක් කාලයක්
මත්කුඩු භාවිතයට අබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ වැඩසටහනට අපි ගමන් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අකර්මණ්‍ය වෙලා තිබුණ වෛද්‍ය ක්‍රමයක් තමයි හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියලා සභාපතිතුමනි 2017 වර්ෂයේ සිට අතුරු කමුටුව විසින් පැවතුනේ විසුරුව හරින තිබේ හෝමියෝපති වෛද්‍ය සභාව. මේ අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව අපි හෝමියෝපති වෛද්‍ය සභාව නැවත නීත්‍යානුකූල ලෙස පණ ගැන්නුවා. ඒ නිසාම අපේ රටේ දරුවෝ ඉන්දියාවේ හෝමියෝපති අධ්‍යාපනයේ ලබලා මේ රට පැවිණි ශිෂ්‍යයෝ අවුරුදු ගණනක් වෛද්‍යවරුන් කියන සහතිකය ලබා ගන්න හැකි වෙලා තිබ්බා. ඒ අවස්ථාව අපි ලබා දුන්නා. අද වන විට සමහර කාල පරිච්ඡේදවල ඉන්දියාවෙන් ලැබෙන නොමිලේ ලැබුණු හෝමියෝපති අධ්‍යාපනයේ සදා ශිෂ්‍යත්වයට අපේ දරුවන් සියලු දෙනා નિયમિત ප්‍රමාණය යවල් නැති බවට අපිට වාර්තා තියෙනවා. එනිසා අඩුපාඩු මග හරවන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපේ රටේ දහස් ගණන් විශේෂයෙන්ම අපේ රටේ ආහාර ක්‍රම වේදය පිළිබඳව බෝවන් සහ බෝ නොවන විශේෂයෙන්ම බෝ නොවන් රෝග ඇතිවීම සඳහා බලපාන ආහාර ක්‍රම වේදය පිළිබඳ නිසි වැඩපිළිවෙලා පෝෂණ විද්‍යාත්මක වැඩපිළිවෙලා හෙළ ආහාර ක්‍රමේ නැවත පණ ගැන්වීමේ වැඩසටහනක් සඳහා අපි අමාත්‍යාංශයක් ඉදිරිමැදිහත් වෙනවා. ඒ තුලින් බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙමින් පවතින බව ඔබතුමන්ට විශේෂයෙන් මතක් කරනවා. ඒ නිසා මේ කටයුතු සිදු කිරීමේදී
කාලය අවසන් වෙන
පරිදි සිදු කිරීමේදී අපේ අමාත්‍යාංශයට දායකත්වයක් දෙන විශේෂයෙන්ම මග පෙන්වන අපේ පවිත්‍ර වන්‍යාරච්ච සෞඛ්‍ය ඇමතුමියට සහ එම අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය කුමාරි වීරසේකර මැතිණිය ප්‍රධාන අපේ අමාත්‍යාංශ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒ වගේම ආයුර්වේද නිෂ්පාදන සංස්ථාවේ සියලුම නිලධාරී මහත්මාත්වීන්ටත් සියලුම සේවකයන්ට රෝහල්වල සේවය කරන සියලුම දෙනා දක්වා අපේ අමාත්‍යාංශයේ අර්ථය කටයුතු කරන හැම දෙනාටම අපේ ආදරයේ ගෞරවයේ පිරිනමින් මේ රටට යහපත් අනාගතයක් නිරෝගී ජනතාවක් බිහි කිරීම සඳහා අපේ දේශීය වෙදකම උපයෝගී කරගන්න වැඩි වැඩි අවස්ථාවක් සැලසෙයි කියන විශ්වාසය තමයි මම නිහඬව බොහොසුති.
බොහොමසුති ගරු අමාත්‍යමනේ. ඊළඟට ගරු සෙල්වර ආසා ගජේන්ද්‍ර මැත්මා මිනිත්තු 7ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
කෞරව අවයිතලවර අවර්களே, நாங்கள் இன்றைய தினம் இந்த சுகாதாரத்துறை சம்பந்தப்பட்ட விவாதத்திலே கலந்து கொண்டிருக்கின்றோம். என்னை பொறுத்தவரையிலே ஒரு மிக மோசமான ஒரு யுத்தத்தினால் அழிக்கப்பட்ட வடகிழக்கு தாயகத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற ஒருவனாக நான் இந்த அவையிலே இன்று இந்த விவாதத்திலே நான் கலந்து கொண்டிருக்கின்றேன். இந்த நேரத்திலே நான் ஒரு விடயத்தை கூறி தொடர விரும்புகின்றேன். கடந்த வாரம் 21ஆம் தேதியிலிருந்து 27ஆம் தேதி வரை தமிழர்களுடைய விடுதலைக்காக உரிமைக்காக தங்களுடைய இன்னுயிர்களை தியாகம் செய்த மாவீரர்களை நினைவேந்துகின்ற ஒரு புனிதமான ஒரு காலம். அந்த காலப்பகுதியிலே அரசாங்கம் போலீசாரையும் உளவுத்துறையினரையும் இராணுவத்தினரையும் பயன்படுத்தி மிக மோசமான அடக்குமுறைகள் மூலமாக ஜனநாயக உரிமைகளை அடக்குகின்ற ஒரு கருவியாக இன்று நீதிமன்றங்களை மாற்றி தமிழர்களுடைய அந்த நினைவேந்தல் உரிமையை மறுத்திருக்கின்றது. அதற்காக என்னுடைய வெண்மையான கண்டனங்களை தெரிவித்துக் கொள்வதோடு, இது ஒரு சுகாதாரத்துறை சார்ந்த விவாதம் என்பதனாலே சுகாதார கௌரவ சுகாதார அமைச்சரும் இங்கே இருக்கின்றார். இந்த ஒரு போரால் பாதிக்கப்பட்ட ஒரு சமூகத்திற்கு உளவியல் ரீதியான ஆட்டுப்படுத்தல் என்பது எவ்வளவு தூரம் முக்கியமானது என்பது உங்களுக்கு நன்றாக புரியும். இந்த 11 வருடங்களிலே இந்த யுத்தத்தினால் பாதிக்கப்பட்ட 2009 முடிவடைந்த இந்த இனஅழிப்பு மூலமான யுத்தத்தில் பாதிக்கப்பட்ட மக்களுக்கு ஒரு உள ஆட்டுப்படுத்தல் செய்கின்ற ஒரு செயல்பாடு நடைபெற்றிருக்கவில்லை.
சபாபத்துவமணி எல்டிடி தஸ்தவாதிக்கு மேரட்டின் தகனம் கரப்பு சம்விதானம் එවන් සංවිධානයක් පිළිබඳව පෙනී හිටිනවා නම් මේ සභාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රට බෙදන්නකට එරෙහිව ප්‍රතිඥා දුන්න එකට පටහැනි. එනිසා ගෞරව මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය මේ රටේ නීතිය උල්ලංඝනය කරන ක්‍රියාවලියක්. ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
රටේ නීතියට නොගැලපෙන ප්‍රකාශ තියෙනවා. ඒවා ගැන කටයුතු කරන්න අපි ගරු කථානායකතුමාට ගෙන්වත් හොයා බලන්න කියලා කටයුතු ඉල්ලීමක් කරනවා.
This is not point of order. இது சுகாதார அமைச்சர் இருக்கின்ற இடத்திலே நான் தெளிவாக கூறுகின்றேன். யுத்தத்தினால் பாதிக்கப்பட்டவர்களுக்கு உளவியல் ரீதியாக ஆட்டுப்படுத்துகின்ற செயல்பாடுகள் உங்களுடைய அரசாங்கம் 2010 வரை இருந்த பொழுதோ அல்லது அதற்கு பின்னரோ அல்லது இந்த கடந்த வருடத்தில் உங்களுடைய அரசாங்கம் மீண்டும் பதவியேற்ற பின்னரோ உருவாக்கப்பட்டிருக்கவில்லை. இந்த போரில் பாதிக்கப்பட்டவர்கள் எவ்வளவு தூரம் மனரீதியாக பாதிக்கப்பட்டிருப்பார்கள் என்பது உங்களுக்கு சொல்லி தெரிய வேண்டியதில்லை. அப்படிப்பட்ட ஒரு இடத்திலே தங்களுடைய உறவினர்களை நினைவு கூறுவது என்பது அவர்களுடைய உளதை ஆட்டுப்படுத்துகின்ற ஒரு செயல்பாடும் கூட மருத்துவ கோணத்தில் யோசித்தால் கூட உண்மையிலே அந்த நினைவேந்தல்களுக்கு நீங்கள் அனுமதித்திருக்க வேண்டும். கூட்டு நினைவேந்தல்களுக்கு இது இந்த லட்சக்கணக்கான மக்களை அந்த 7 நாட்களும் வீடுகளுக்குள் சிறைப்படுத்தியது போன்ற ஒரு நிலைமைதான் மீண்டும் உருவாக்கப்பட்டு மிக மோசமான உளவியல் ரீதியான ஒரு தாக்கங்களுக்கு மீண்டும் உள்ளாக்கப்பட்டிருக்கிறார்கள். ஆகவே இந்த அரசாங்கத்தினுடைய இந்த ஜனநாயக படுகொலையை நான் மிக வன்மையாக மீண்டும் கண்டித்து பதிவு செய்து கொள்வதோடு நேற்றைய தினம் அந்த நினைவேந்தல் நிகழ்வுகள் என்பது 27ஆம் தேதியோடு நிறைவு பெறுகின்றது. நேற்றைய தினம் தமிழர்களுடைய சைவ சமயத்தவர்களுடைய இந்து சமயத்தவர்களுடைய ஒரு மத வழிபாட்டு நாள், அதாவது வந்து கார்த்திகை விளக்கீடு. அந்த கார்த்திகை விளக்கீட்டுக்காக விளக்கு கொளுத்த முற்பட்ட யாழ்ப்பாண பல்கலைக்கழக மாணவர்
ගරු සභාපතිතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශ වැයශීර්ෂ්‍ය සාකච්ඡාවට බඳුනන මේ අවස්ථාවේ ජාතිවාදී ප්‍රකාශ කරමින් මහා මුර්ගයේ සමරීම පිළිබඳව සතියක් වෙන් කරන්න මේ කරන ඉල්ලීම කිසිසේත්ම සුදුසු නැහැ. මේ විවාදයට කිසිසේත්ම අදාළ නොවන කාරණා පිළිබඳව එතුමා සඳහන් කරන්නේ ඒකට අපේ විරෝධය පළ කරනවා.
මේ ගරු මන්ත්‍රීතුමා මේ රටේ මහා යුද්ධයක් තිබිලා අවසන් වෙලා දැන් මේක රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ඉනලා නැවතත් ඒක ගැන මතු කිරීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව ඒ මානසික සහනය ගැන කතා කරාට ප්‍රශ්නයක් නැහැ.
தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, நீங்கள் நடுநிலையாக செயல்பட வேண்டும். எங்கள் மீது கட்டவிழ்த்து விடப்பட்ட அவ்வப்போது நடைபெற்ற படுகொலைகள், 58ஆம் ஆண்டு 77ஆம் ஆண்டு 83ஆம் ஆண்டிலே படுகொலைகளை நீங்கள் மேற்கொண்ட பொழுது, உங்களுடைய அரசு மேற்கொண்ட பொழுது, அதற்கு எதிராக தற்காப்புக்காக போராட முற்பட்டது மிருகத்தனமா அல்லது படுகொலை செய்துவிட்டு நீங்கள் ஜனா அரசாங்கம் என்ற போர்வையிலே இங்கிருந்து கொண்டு எல்லாவற்றையும் மூடி மறைத்துக் கொண்டு செயல்படுவது மிருகத்தனமா என்பதை நீங்கள் புரிந்து கொள்ள வேண்டும். உங்களுடைய இந்த அச்சுறுத்தல்கள் மூலம் அதிகாரத்தை கையில் வைத்துக் கொண்டு எங்களை ஒடுக்கலாம் என்று சொல்லி தொடர்ந்து கனவு காணக்கூடாது. அதை நான் தெளிவாக நான் பதிவு செய்து கொள்கிறேன். அடுத்ததாக நேற்றைய தினம் கார்த்திகை விளக்கீடு இந்து சைவ தமிழர்களுடைய ஒரு பாரம்பரியமான மத நிகழ்வு. அந்த நிகழ்வுக்காக விளக்கு கொளுத்த முற்பட்ட யாழ்ப்பாண பல்கலைக்கழக மாணவர்கள் மட்டுமல்ல வடகிழக்கிலே பல பொதுமக்கள் காவல்துறையினரால் ராணுவத்தினரால் அச்சுறுத்தப்பட்டிருக்கின்றார்கள். நேற்றைய தினம் கோப்பாய் ஓஐசியினாலே யாழ்ப்பாண பல்கலைக்கழக மாணவன் முருகையா தரிசிகன் விஞ்ஞான பீடத்தின் 2ஆம் பிரிட மாணவன் கைது செய்யப்பட்டிருக்கின்றார். கார்த்திகை விளக்கீட்டுக்கு விளக்கு கொளுத்தியதற்காக அவருக்கு அது ஒரு மத நிகழ்வு என்று கூட புரிந்து கொள்ள முடியாத அளவுக்கு ஒரு இனவாதம் அவருடைய தலைக்கேறி நிற்கின்றது. அல்லது அப்படிப்பட்ட ஒரு செயல்பாட்டை செய்தால்தான் உங்களிடம் பதவி உயர்வை பெற்றுக் கொள்ளலாம் என்பதற்காக அவர் தெரிந்து கொண்டும் அப்படிப்பட்ட ஒரு மிருகத்தனமான செயல்பாட்டை செய்திருக்கின்றார். இதுதான் உங்களுடைய ஜனநாயகம், உங்களுடைய ஜனாதிபதியினுடைய ஜனநாயகம் இதுதான் என்பதை நீங்கள் புரிந்து கொள்ளுங்கள். கார்த்திகை விளக்கீட்டுக்கு விளக்கு கொளுத்துறது தெரிசமா? வாட் ஆர் யூ டாக்கிங்? கொரோனா, அடுத்தது நான் விடயத்துக்கு வருகிறேன். கொரோனா பாதிப்பு ஏற்பட்ட பிற்பாடு அந்த கொரோனா நிலைமையை கையாள்வதற்கு நிதியை செலவழித்து வைத்தியசாலைகளை தயார்படுத்துமாறு சுகாதார அமைச்சினால் வடகிழக்கு பகுதி வைத்திய சுகாதாரத்துறையினருக்கு அறிவிக்கப்பட்டிருக்கின்றது. அதன் அடிப்படையிலே அவர்கள் சுமார் 100 மில்லியன் வரையான நிதியை செலவழித்து, வடமாகாணத்திலே 100 மில்லியன் வரையான நிதியை செலவழித்து அவர்கள் அந்த ஏற்பாடுகளை செய்திருக்கின்றார்கள். ஆனால் இப்பொழுது அந்த நிதி உலக வங்கியினால் ஏற்கனவே தரப்படும் என்று சொல்லப்பட்ட பொழுதிலும் அரசாங்கத்திற்கும் உலக வங்கிக்கும் செய்து கொள்ளப்பட்ட உடன்படிக்கையின் அடிப்படையிலே அந்த நிதி தரப்படாது என்று சொல்லியும் ஏற்கனவே உலக வங்கியினாலே உலக வங்கியினால் வழங்கப்பட்ட அந்த PSSP என்கின்ற திட்டத்திற்கு வழங்கப்பட்ட நிதியிலிருந்து அதனை செலவிடுமாறும் சொல்லப்பட்டிருப்பதாக அறியக்கூடியதாக இருக்கின்றது. ஆகவே அரசாங்கம் இவ்வாறு செய்யக்கூடாது. இந்த கொரோனாவுக்கு அவர்கள் மேற்கொண்ட செலவுகளை நீங்கள் வழங்குவதன் மூலமாகத்தான் உலக வங்கியினால் பிரைமரி ஹெல்த் கேர் ஸ்ட்ரெந்தனிங் ப்ரொஜெக்டுக்காக அவர்கள் பெற்றுக்கொண்ட நிதியை அந்த திட்டத்திற்கு பயன்படுத்தக்கூடியதாக இருக்கும். அவர்கள் இப்பொழுது அந்த நிதியை கொரோனா தேவைகளுக்காக பயன்படுத்தி இருக்கிறார்கள். அதனை நீங்கள் மீள் நிதியிட்டம் செய்ய வேண்டும் என்று இந்த இடத்தில் கேட்டுக்கொள்வதோடு கொரோனா இயந்திரங்கள் என்பது RNA
எக்ஸ்ட்ராக்டர்
பிளீஸ் கிவ் மீ 1 மினிட். RNA எக்ஸ்ட்ராக்டர் உபகரணங்கள் மூலம் அதனை வேகமாக செய்வதற்கு கிட்டத்தட்ட 6 மணித்தியாலங்கள் 8 மணித்தியாலங்கள் வரை அந்த கொரோனா பரிசோதனை முடிவுகள் வருவதற்காக காத்திருக்க வேண்டியிருக்கின்றது. அதனை தவிர்ப்பதற்காக இந்த வசதிகளை நீங்கள் செய்திட வேண்டும் என்று கேட்பதோடு வடமாகாணத்திலும் கிழக்கு மாகாணத்திலும் ஆளணி பற்றாக்குறை மிகப்பெரிய அளவில் இருக்கின்றது. ஆலனி பெற்றாக்குறை
மோசமாக இருக்கின்றது. ஆகவே இந்த ஆளணி பற்றாக்குறை உடனடியாக நிவர்த்தி செய்யப்பட வேண்டும். வைத்திய நிபுணர்கள், வைத்தியர்கள், தாதியர்கள், சாதாரண சுகாதார உத்தியோகத்தர்களுக்கான வெற்றிடங்கள் என்பது மிகப்பெரிய அளவிலே காணப்படுகிறது.